ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ.
එහෙමනම් මේ සතිය ආරම්භය වෙනකොට මේ ගෙවිල ගිය සතිය පුරාම ශ්‍රී ලාංකීය දේශපාලනයේ මොනවද උණුසුම් තොරතුරු අපිට වාර්තාවන. අපි සූදානම් පුරුදු ලෙසින් කතාව ආරම්භ කරන්න සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහය හරහා. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින්ම සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උද්ටියාවල මේ සම්බන්ධ වන පසුබිම් තොරතුරු, අලුත්ම තොරතුරු ඔබ වෙත වාර්තා කරන්න. අයබුවන් සුබෝදාසනක් මනෝජ්.
අයිබෝන් සුබෝදාසනක් දිලරුක්ෂි.
ඊයේ සිදුවුණු විශේෂිත කාරණාවක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විදිහට කටයුතු කරපු උසාවි වාරණ නියෝගයක් මගින් ඔහුගේ සභාපති තනතුර යම් කාලයක වාරණයකට ලක් වෙලා තිබුණු මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියෙම තීරණයක් කරගත්තා සභාපති තනතුරෙන් ඉල්ලා අස් වෙන්න. ඔවුන් කලින් යෝජනා කරලා තිබුණා විජේදාස රාජපක්ෂ මහතා මේ තනතුරට පත් කරනවා කියලා. ඒ සඳහා ඉඩකඩ ලබා දෙමින් ඔහු ඔහුගේ තනතුරින් ඉල්ලා අස් වෙලා තියෙනවා සුව කැමැත්තෙන්ම. එමනම් මෙතනින් පෙන්නුම් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන කොහොමද? මොකද අපි දන්නවා චන්ද්‍රිකා පාර්ශවයක් ඉන්නවා, නිමල් සිරිපාල ද සිල්වා වැඩ බලන සභාපති විදිහට පත් කරලා තියෙනවා ඒ පාර්ශවයෙන්. එතකොට එහෙමනම් නීත්‍යානුකූල පැත්තෙන් ගත්තහම මේ විජේදාස රාජපක්ෂ පක්ෂ අභ්‍යන්තර තීරණයක් විදිහට මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයෙන් සභාපති තනතුරට පත් කරන්න තීරණය කළාට ඒක කොයිතරම් නීති අනුකූල වළංගුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කොයි අතකට ආවිද? අපි මේ වෙනකොට වාර්තා වන තොරතුරු වලින් ඒ සම්බන්ධව තියෙන ඉඟි ඔබෙන් දැනගන්න කැමති මුලින්ම මනෝජ්.
ඔව්, අපි කිව්වාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පේන ප්‍රධාන පාර්ශව දෙකක් තියෙනවා. එකක් ඔය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මූලිකත්වයෙන් නිමල් සිරිපාල ද සිල්වා වැඩ බලන සභාපතිවරයා විදිහට කටයුතු කරන පාර්ශවය. අනෙක් පාර්ශවය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා වැඩ බලන සභාපතිවරයා ඉදිරියට පත් කරපු කණ්ඩායම. දැන් ඊයේ දවසේ කෝට්ටේ හෝටලයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය විධායක සභාවක් රැස් කරලා තිබුණා. ඒ විධායක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙනවා කියලා නිවේදනය කළා. එතකොට මේ පුරප්පාඩු වන පක්ෂයේ සභාපති ධුරයට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පත් කරන්න විධායක සභාව ඒකමතිකව තීරණය කරලා තියෙනවා. ඒ වගේම පක්ෂයේ වැඩ බලන මහලේ කම්බරය විදියට නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කරලා තියෙනවා. කොහොම වුණත් මෙහෙම වෙන්නේ පසුගිය සතියේ තමන්ට මේ පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වලා පනවල තියෙන වාරණ නියෝගයට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙන මොහොතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට කටයුතු කිරීම වළක්වලා අධිකරණය නිකුත් කරපු අතුරුතහනම් නියෝගයේ විසුරුවා හැරීමේ තීන්දුවක් ලබා දෙන්න කියලා තමයි මේ ඉල්ලීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉල්ලලා තියෙන්නේ. එහෙම ඉල්ලීමක් කරලා තියෙන අතරේ තමයි මේ ඉරිදා දවසේ කෝට්ටේ දිරැස් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සභාපති ධුරයෙන් ඉවත් වෙනවා කියලා තියෙන නිසා විජේදාස රාජපක්ෂ වැඩ බලන සභාපතිවරයා විදිහට අධිකරණ අමාත්‍යවරයා පත් කරලා තියෙන්නේ. ඉතින් එහෙට මෙහෙට යම් කීපයක් තිබුණා, නඩු තියෙනවා, වාරණ නියෝග තියෙනවා, මේ අතරේ තමයි මේ පත් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. අවසාන වශයෙන් නීතිමය කටයුතු ඉවරුණයින් පස්සේ අපිට හරියටම බලා ගන්න පුළුවන් වෙයි කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඉදිරියට වැඩ කරගෙන යන්නේ කියලා සභාපතිවරයා විදිහට.
ඔව්, මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිවරයා පිළිබඳව ඊයේ දවසේදී පළ කරපු අදහස් මේ.
නීතිමය වශයෙන් පක්ෂය වැඩ කටයුතු කරන්න බැහැ සභාපති ධුරයට වාරණ නියෝගයක් ලැබීම තුළ. ඒ තුළ පක්ෂයටත් සංවිධායකවරුන්ටත් ඉදිරි දේශපාලන කටයුතු වලටත් අසාධාරණයක් සිදු වෙනවා. ඒ නිසා ඒ සාධාරණය ජනතාවට, පාක්ෂිකයින්ට, සංවිධායකවරුන්ට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න සිටින සියලුම අපේක්ෂකවරුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම මම තීරණය කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් අද ඉල්ලා අස්වෙන්නට. අද නව සභාපති වශයෙන් ඒකමතිකව අපේ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා සභාව විසින් පත් කරගත්. මම සභාපති ධුරයෙන් ඉවත් වුණත් මම පක්ෂයේ කටයුතු වලින් ඉවත් වෙන්නේ නැහැ. පක්ෂයේ ඉදිරි මැතිවරණ වලින් ජයග්‍රහණය කිරීම සඳහා මම ඉහළම කැපවීමෙන් ඉටු කරන බව මම ප්‍රකාශ කරන්නට ඕන.
ඔව්, විජේදාස රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටියා. ඒ මහතාගෙනුත් ජනමාධ්‍යවේදීන් විමසීමක් කළා. ඔහුටත් වාරණ නියෝගයක් පැනවිලා තිබුණා ඔහුගේ වැඩ බලන සභාපති තනතුර වෙනුවෙන්. එතකොට එහෙනම් මේ පත්වීම නීත්‍ය අනුකූලද කියලත් ජනමාධ්‍යවේදීන් ඔහුගෙන් නැහැ. අපි බලමු ඔහු කියපු පිළිතුර.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආශිර්වාදයෙන් තොරව 94 මෙපිට මෙරටේ ආණ්ඩුවක් හැදිලා නැහැ, ජනාධිපතිවරයෙක් පත් වෙලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනයක් තුළ හැමදාම නීතියාධිපත්‍යය තියෙනවා. වැරදි දේවල් අනුමත කරන්න බෑ. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ඊළඟට එන ජනාධිපති මැතිවරණයනුත් ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණෙත් ජයග්‍රහණය ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියලා.
වාරණය තියෙන්නේ වැඩවලන සභාපති තනතුර දරන්න එපැයි කියලා. ඒක නිසාද ස්ථිර සභාපති තනතුර ලැබුණා.
පසුගිය සතියේදී අපි වාර්තා කළා මැතිවරණ කාල සීමාව පිළිබඳව, මැතිවරණ කොමිසමෙන් ලබා දුන්න දිනවකවානු පිළිබඳව. එහිදී අපි යම් ඉඟියක් කළා මැතිවරණ කොමිසමේ ලබා දුන්න තොරතුරු අනුව බොහෝ විට සැප්තැම්බර් මැදභාගයේ සිට ඔක්තෝබර් මැදභාගයේ දක්වාමන කාල සීමාව තුළදී තමයි මීළඟ මැතිවරණය ලංකාවේ පවත්වන්නට නියමිත කියලා. කාලෙන් කාලෙට බැසිල් රනිල් දෙදෙනා එකතු වෙලා මේ මැතිවරණ පැවැත්වීම හා සම්බන්ධවත් ඉදිරි මැතිවරණවලදී විශේෂයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කවුරුන්ද කියන වග පිළිබඳව විටින් විට සාකච්ඡා පැවැත්වුණා. එතනදී පොහොට්ටුවෙන් යම් ඉල්ලීමක් තියෙනවා මහමැතිවරණයක් පවත්වන්න ජනාධිපතිවරණයට කලින් කියලා. බැසිල් පාර්ශවයෙන් පොහොට්ටුව නියෝජනය කරමින් යම් ඉල්ලීමක් තියෙනවා මේ සාකච්ඡාවලදී කියලා අපි තොරතුරු වාර්තා කරා. රනිල් ඒකට අකමැතියි කියලා තොරතුරු වාර්තා කළා. තත්වය මේ ආකාරයෙන් තියදී යලිත් මේ දෙදෙනා හමු වෙලා තියෙනවා පසුගිය සතියේ. එහෙමනම් මොනවද ඔවුන්ගේ සාකච්ඡා හරහා මේ සතිය වෙනකොට අපිට දැනගන්නට තියෙන තොරතුරු?
ඔව්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය බත්තරමුල්ල ජයන්තිපුල විවෘත කරා මේ අවස්ථාවටත්. මැති ඇමතිවරු පක්ෂයේ කණ්ඩායම් ඇවිල්ලා හිටියා. මේ අවස්ථාවෙත් මේ මැතිවරණ පිළිබඳව කතා වෙන්න තිබුණා. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම සැප්තැම්බර් 17 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 17 දක්වා කාලයේදී ජනාධිපති මැතිවරණය පවත්වනවා කියලත් නිවේදනය කරා. මේ නිවේදනයෙන් පස්සේ ඉක්මනින් බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පක්ෂ දෙකේ ප්‍රමුඛයන් හම්බ වෙලා සාකච්ඡා පවත්වලා තියෙනවා. මේ 6 වතාවට තමයි මේ සාකච්ඡා පවත්වලා තියෙන්නේ. ඉදිරි දේශපාලනය පිළිබඳව ඔවුන් කතා කරලා තියෙනවා. මීට කලිනුත් අපි දැක්කා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම ඔවුන්ගේ අපේක්ෂකයා කවුද කියලා නෑ, ඔවුන්ගේ මැතිවරණය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ස්ථාවරය කියලා නෑ. ජනාධිපතිවරයා ඉදිරියේදී තමන්ගේ ස්ථාවරය කියන නියමිත වෙලා තියෙනවා. මේ දෙක අතර දැන් යම් දෝලනයක් තිබෙනවා. කොමුණත් ජනාධිපතිවරණය පවත්වනවා කිව්වයින් පස්සේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපතිතුමා හම්බ වෙලා කතා කරලා තියෙනවා. මේ කතා කරපු කාරණාවලින් පස්සේ බත්තරමුල්ලේදී මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පොහොට්ටුවේ විවෘත කරපු අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. රනිල්ට සහාය දැක්වීම ගැන තාම පක්ෂයේ තීන්දුවක් අරගෙන නැහැ. රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක අපි හිටගන්නවා. තරුණයන්ට නායකත්වය ලබා දිය යුතුයි. මේ ආදී කාරණා පිළිබඳව බැසිල් රාජපක්ෂ මැතිතුමා කතා කරලා තියෙනවා. හැබැයි වාර්තා වෙන විදිහට කවුරුත් ඒ කාරණා ආයි ප්‍රශ්න කරන්න හෝ ප්‍රතිප්‍රශ්න නාගන්න ගිහිල්ලා නැති බව තමයි වාර්තා වෙන්නේ. මේ අවස්ථාවට කොහොමුණත් ජනාධිපති අපේක්ෂකවරයෙක් විදිහට ඉදිරිපත් කරනවා කියලා සඳහන් කරලා තිබුණු ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ කාර්යාලය විවෘත කරන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කියන හිටපු ජනාධිපතිතුමා සහ මන්ත්‍රීතුමාලා ඇවිල්ලා නැහැ. හොයලා බලද්දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දරුවගේ ඉදුණු කටගෑමේ නැකත යෙදිලා තියෙන්නේ මේ නැකතටමයි. ඒ හින්දා ඔවුන් ඇවිල්ලා නැහැ. අවසානයේ චමල් රාජපක්ෂ මැතිතුමාගේ අතින් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරලා තියෙනවා. ඉතින් තවමත් පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා මේ කිසිම අවස්ථාවක නිල වශයෙන් අවසාන වශයෙන් සඳහන් කරලා නැහැ.
පසුගිය සතියේ ශ්‍රී ලංකේය දේශපාලනය උණුසුම් කරන්නට සමත් වන සිදුවීම තමයි ඩයනා ගමකේ හිටපු මන්ත්‍රිණියගේ මන්ත්‍රීභාවය අහෝසි වීම, ඇයගේ පුරවැසිභාවය පිළිබඳව වුණු ඒ ප්‍රශ්නයට උසාවිය ලබා දුන්න තීන්දුව හමුවේ. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය උසාවි ගිහිල්ලා මේ සම්බන්ධව සාධාරණයක් බලාපොරොත්තු වෙනවා කියලා ඇය ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් සඳහන් කළා. ඊට අමතරව ඇය දේශපාලනයෙන් සමුගන්නේ නැහැ කියලා ඇය සඳහන් කරපු කරුණු පිළිබඳව අපි පසුගිය සතියේ සිකුරාදා මොබිවෙන් පුවත් විශේෂංගේනුත් තොරතුරු වාර්තා කළා. අපි කවුරුත් දන්න කාරණාවක් තමයි ඩයනා ගමගේ හිටපු මන්ත්‍රිණියගේ සැමියා සේනකද සිල්වා මහතා තමයි මේ ඔවුන්ගේ පක්ෂය අපේ ජාතික පෙරමුණ නමින් ලියාපදිංචි කළ ආරම්භ කළේ. ඊට පස්සේ තමයි ඒකේ නම වෙනස් කළේ සමගි ජන බලවේගය කියලා. ඉතින් සේනක ද සිල්වා ඩයනගමගේ හිටපු මන්ත්‍රිණියගේ සැමියා උසාවි ගිහිල්ලා තියෙනවා මේ උසාවිය ලබා දුන්න තීන්දුවට එරෙහිව. එහෙමනම් මොනවද ඒ පැත්තෙන් අපිට මේ වෙනකොට තොරතුරු වාර්තාවන්නේ? අපි වැඩිදුර තොරතුරු දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, තමන් සමගි ජන බලවේගයෙන් නිරපන්න ගත්තු තීරණය බලරහිත කරන තීන්දුවක් ලබා දෙන්න කියලා හිටපු රාජ්‍ය ඇමතිවරිය ඩයනගමගේ හිටපු ඇමතිවරිය ඉදිරිපත් කරලා තිබුණු පෙත්සම මේ මාසේ 28 වෙනිදා කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරලා තියෙනවා. ෆයිස මුස්තාෆා නීතිඥවරයා ජනාධිපති නීතිඥතුමා ඩයනගමගේ මහත්මය වෙනුවෙන් පෙනීඳලා කියලා තියෙන්නේ පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම් දෙන්න දිනයක් ලබා දෙන්න කියලා යනවා 28 වෙනිදා මීට අදාළ නඩුව කැඳවන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඔබ කිව්ව ඩයනගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා ඔහු අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපතිවරයා. ඒ අපේ ජාතික පෙරමුණේ අවසානයේ සමගි ජන බලවේගයේ බවට පත් වුණේ ඔහු මාධ්‍ය හමුවක් තිබ්බා. එහිදී ඔහු කිව්වේ සමගි ජන බලවේගයේ පක්ෂයේ බලය තමන් ලබා ගන්නවා, කිසිම වෙලාවක සමගි ජන බලවේගයේ පක්ෂයේ ලකුණින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට මැතිවරණයකට ඉදිරිපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඊට අවශ්‍ය නීතිමය කටයුතු ඉදිරියේ ගන්නවා කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය පිළි නොගන්න තත්වයකටත් ඉස්සරහ මේ පක්ෂයේ එන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙලාවට අපි ඒ තුරුම්පුව ගහනවා. මේ ඒත් එක්කම ඩයනගමගේ මන්ත්‍රීවරයගෙන් හිටු මන්ත්‍රීවරයගෙන් පිළිගන්න එක නවත්තන්න කියලාත් ඔහු කියනවා. තමන් නඩු දාලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉස්සරහට හොඳ නඩු තීන්දුව ටිකක් ලබා ගන්න බලා ගන්න පුළුවන් වෙයි කියලා සඳහන් කරලා තියෙනවා. කොහොමුණත් ඔවුන්ගේ ස්ථාවරය වෙලා තියෙන්නේ සමගි ජන බලවේගයට ඉදිරියේදී සමගි ජන බලවේගයේ ලකුණකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඔහු කිව්වා. වගේම අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තුරුම්පු ගහනවා කියලා මේ මාධ්‍ය හමුවේදී සඳහන් කරා.
එහෙමනම් දැන් අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ ලාංකීය දේශපාලනයේ තවත් තොරතුරු කතා බහ කරන්න අපි යලිත් හමු වෙනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
ඔබට මතක ඇති මීට දින කීපයකට කලින් එක්තරා වීඩියෝවක් වෛරල් වුණා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී වීසා ලබා දීමේ ක්‍රියාපරිපාටියට දෝෂාරෝපණය කරමින් එක්තරා තරුණයෙකු විශාල ආන්දෝලනයක් ඇති කිරීමේ සිදුවීමට අදාළව. එතනදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා ලංකාවේ ඔන්න රයිවල් වීසා ලබා දීමේ ක්‍රියාපරිපාටිය මෙහෙවන VFX Global කියන මේ ආයතනයේ සේවය සඳහා ඉන්දියානු ජාතිකයින් සම්බන්ධුනේ කොහොමද කියලා. මේ පිළිබඳව රජය අවධානය යොමු කරමින් මේ වීසා ලබා දීමේ ඒ ගාස්තු එලෙසම පවත්වා ගන්නට කටයුතු කරනවා. ඒ වගේම එය රජයේ මෙහෙවීම යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා කියලා ජනාධිපති මාධ්‍යංශය විසින් දැනුම් දෙනු ලැබුවා. මේ තත්ත්වය සමනය කරන්නට රජය ගත්ත තීරණයක් විදිහට. හැබැයි මේ VFX ආයතනයට වීසා සම්බන්ධ කටයුතු බාර දීම පිළිබඳව ඒ පසුපස තියෙන ක්‍රියාදාමය මොකක්ද කියන කාරණය පිළිබඳව ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කතා බහට ලක් වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මොනවද එතනදී අවධානයට ලක් වෙලා තියෙන කරුණු? කවුද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා තියෙන්නේ?
වාර්තා වෙන විදියට චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා තමයි මේක ගැන මුලින්ම අවධානය යොමු කරලා තියෙන්නේ. බලන්න සර්, ආණ්ඩුව හොඳට වැඩ ටික කරගෙන යනවා. ඒ අස්සේ මේ වීසා ප්‍රශ්නයක් ඇදගෙන ආණ්ඩුව නානවා. මේවා දකිනකොට අපිටත් හරිම ලැජ්ජයි කියන අදහසක් මේ රැස්වීමේදී ජනාධිපතිවරයා ඉදිරියේ චාමර සම්පත් දසනායක රාජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා. ඒ වෙලාවේ හරින් ප්‍රනාන්දු සංචාරක ඇමැතිතුමත් එකක් ආවේගෙන් මේ ගැන අදහස් දක්වලා තියෙනවා. හරින් ඇමතිවරයා එහිදී කියලා තියෙනවා, අපි මේ වැඩේ බාර දුන්නේ ලෝක ප්‍රකට ආයතනයකට. ඒකෙන් අපි බලාපොරොත්තු වුණේ අපේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න. හැබැයි මෙතන වෙලා තියෙන ඊට වෙනස් දෙයක්, මේ ගැන අපි හොයන්න ඕන කියලා හරින් ප්‍රනාන්දු ඇමතිවරයා ටිකක් ආවේගෙන් කිව්වා කියලා වාර්තා වෙනවා. මේ අවස්ථාවට මදුර විතානගේ මන්ත්‍රීවරයාත් මැදිහත් වෙලා අදහස් දක්වලා තියෙනවා. මමත් මේ ගැන ටිකක් දන්නවා, ටුවරිස්ට් වීසා වලින් එන අය දකුණේ හෝටල් වල වැඩ කරනවා. අපි මේ ගැන කෝප් එකෙත් කතා කරා, මාධ්‍ය වලත් ලොකුවට ගියා. මේ ආදි වශයෙන් මදුර විතානගේ මන්ත්‍රීවරයාත් අදහස් දක්වලා තියෙනවා. චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා මතු කරපු කාරණයට සියලු දෙනාගේ අවධානය ගියා. වගේම ඔය ඔබත් කිව්වා වගේ එයාපෝර්ට් එකේ වීසා සම්බන්ධයෙන් ප්‍රශ්න ආපු වෙලාවේ එක තරුණේ කෑ ගැහුවනේ, ඔහු ගැනත් ප්‍රසන්න රණතුංග කැමතිවරයා කියලා තියෙනවා. එයාට මේ ප්‍රශ්න කතා කරන්න අයිතියක් තියෙනවා. නමුත් මේක නීත්‍යානුකූලව විසඳ ගන්න තිබුණා ගුවන්තොටුපලේ මේ යකා නටන්න නැතුව කියලා ප්‍රසන්න ඇමතිවරයාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොමනත් කැබිනට් රැස්වීම අවසානයේ සිද්ධුනේ ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා වීසා ගාස්තු වෙනස් කරන්නෙම නැතුව පෙර පරිදි තියාගන්න කැබිනට් මණ්ඩලයත් එක්ක තීන්දුවක් අරගෙන තිබුණා. මේ ගැන නිකන් හොයලා බැලුවොත් හොඳයි වගේ අදහසක් හරින් ප්‍රනාන්දු ඇමතිවරයාත් සඳහන් කරලා තියෙනවා.
ඊළඟට අපේ අවධානයට යොමු වන්නේ විදුලි බල පනත හා සම්බන්ධව ඇති වෙලා තියෙන වාර්තාවරණය පිළිබඳව. මේ විදුලි බල පනතට එරෙහිව උසාවියට මේ වෙනකොට පෙත්සම් 14ක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තාවෙන් ඒවා විභාගයට ගැනීමේ කාල සීමාව පිළිබඳවත් විදුලි බල පනතට එරෙහිව ඉදිරිපත් කළ තියෙන මේ පෙත්සම් වලින් මතු කළ තියෙන කාරණා කෙරෙහි තමයි මීළඟ අවධානය. මනෝජ්, මොනවද අපිට වාර්තාවන තොරතුරු?
ඔව්, ඔබ කිව්වා විදිහට පෙත්සම් 14ක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා. විදුලි සේවක සංගමේ ලේකම් රංජන් ජයලාල්, ඒත් එක්කම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමෝ මේ අඳුරු පාර්ශව සනාහන් කරලා තියෙනවා. ඒ කියන්නේ පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් කියන්නේ මේ මේ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහෝමයකින් ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. මේ පනත් කෙටුම්පත සම්මත කරන්න ඕනේ නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් අනුමත වෙලා ජනමත විචාරණයකිනුත් අනුමත වෙන්න ඕන කියලා තීන්දුවක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. මෙහිදී ඔවුන් සනහන් කරලා තියෙනවා බලශක්ති කළමනාකරණ කමිටුවේ සමාජිකයන්පත් කිරීම, විදුලිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම, ඒවට අදාළ මාර්ගෝපදේශනිකුත් කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ බලතල, මේ බලතල ඔක්කොම පනත් කෙටුම්පතින් විෂයභාර අමාත්‍යවරයාට ලබා දීලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ පෙත්සම් කරවන්නේ පෙනී හිටපු නීතිඥවරුත් මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. කොහොමුණත් මේ පෙත්සම විභාගයට ගත්තා පසුගිය දවසේ ශ්‍රේෂ්ඨාධිකරණෙත් තමයි විභාගයට අරගත්තේ. පහුගිය 10 තමයි මේ කාරණා මතුවුනේ. තවදුරටත් මේ පෙත්සම් විභාගයේ සිද්ධ වෙනවා. අපි බලමු විදුලි බල පනත සංශෝධනය මේ පෙත්සම්කාර පාර්ශව කියන විදිහට සංශෝධන සහිතව අරගෙන ඉන්න සිදුවේවිද නැත්නම් පාර්ලිමේන්තුවේදී සහ කැබිනට් මණ්ඩලයේදී පනත සම්මත කරලා, ඒ කියන්නේ කෙටුම්පත සම්මත කරලා ඒ පනතක් බවට පත් කරගනීවිද කියලා.
අපේ අවසාන අවධානය යොමු වන්නේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම පිළිබඳව මතුවලා තියෙන මේ සාකච්ඡා සහ අදහස් විවේචන පිළිබඳව. වාහන ආනයනයට මේ වෙනකොට පනවලා තියෙන සීමා ලබන වසරේ සිට ක්‍රමානුකූලව ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ශිහාන් සීමසිංහ පවසලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම පිළිබඳව වන මේ ඉල්ලීම් වලටත් යම් සාධාරණයක් ඉෂ්ට වෙයිද? එහෙමනම් මේ පිළිබඳව ජනතා නොකමැත්ත යලිත් මතුවේවිද? මේ වගේ ප්‍රශ්නයක් තමයි දැන් මෙතන තියෙන්නේ. අපි කැමති සවිස්තර තොරතුරු දැනගන්න මේ වාතාවරණය සම්බන්ධව.
ඔව්, දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාගෙන පර්මිට් තරම් වාහන ගන්න කාරණය මේ ආයිමත් ඇවිල්ලා තියෙන්නේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව කියලා තමයි වාර්තා වෙන්නේ. මේ සාකච්ඡාවට එක් වෙලා ඉඳපු මන්ත්‍රීවරු වාහන බලපත්‍රයක් ඕන කියලා කතානායකවරයාට දැඩිව අවධාරණය කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් දැන් පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ සාකච්ඡාවකදීත් කතානායකවරයා මේ ගැන මන්ත්‍රීවරුන්ට දැනුම් දීලා තියෙනවා. තමන්ට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න හැකියාවක් නැහැ කියලා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 116 දෙනෙක් අත්සන් කළා. කතානායකවරයාට ලිපියක් බාර දීලා තියෙනවා මේ වාහන බලපත්‍ර ඉල්ලලා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවෙදිත් සාකච්ඡා වෙලා තියෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගැනීමේ අවස්ථාව ජනාධිපතිවරයාට බාර දෙන්න තීරණය කරලා තියෙනවා. මේ ඉල්ලීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යොමු කරන්න කතානායකවරයා තීරණය කරලා තියෙනවා. කොමුණත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, මේ ඇතුළු කණ්ඩායම් විපක්ෂයේ කණ්ඩායම් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි මන්ත්‍රීවරු 116 දෙනෙක් අත්සන් කරලා මේ පිළිබඳව කතානායකවරයාට ලබා දීලා තියෙනවා. ඒ වගේම වාහන බලපත්‍රයක අවශ්‍යතාවයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාට දැඩිව අවධාරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.
ඔ මේ සම්බන්ධව මේ කලින් කාලයට විවිධ ආන්දෝලනාත්මක කතාබහ අපිට වාර්තා වෙනවා, විශේෂයෙන්ම ජනතා විරෝධතාව මතේ. කෙසේ හෝ මේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මේ සම්බන්ධව යම් අදහස් දැක්වීමකුත් සිදු කළ තිබුණා. මේ ඔහු ඒ පිළිබඳව කියූ දේ.
මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීලා තියෙන්නේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණයි. වාහන ආනයනය සීමා කරන්න සිදු වුණේ අත්‍යවශ්‍ය ආහාර, තෙල්, ගෑස්, පොහොර, බෙහෙත් මේ වගේ අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමට රජයට විදේශ විනිමය නොමැති වීම නිසා. අපි මේ තහනම් ඉවත් කරද්දිත් ඉතාම ක්‍රමානුකූලව ඉවත් කළ යුතුයි. අද අපි සීමා කරලා තියෙන පෞද්ගලික වාහන ආනයනය සීමා කරලා තියෙනවා. ඒ සීමාවනොත් ඉදිරි වර්ෂයේදී විවෘත වේවි. ඒ සීමාවනොත් හැබැයි විවෘත වීමත් යම්කිසි ක්‍රමානුකූල විවෘත වීමක් බවට පත්විය යුතුයි.
හොඳයි, එහෙනම් අපි ස්තුතිය පළ කරනවා මනෝජ්, ඔබට බොහොම ස්තුති. ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ මේ සතිය වෙනකොට වාර්තා වෙන අලුත් තොරතුරු සහ පසුබිම් තොරතුරු අවත්කාලීන කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අපිත් එක්ක සම්බන්ධුනේ. අපි ඔබව හෙට බලාපොරොත්තු වෙනවා මෞබිමෙන් පුවත් විශේෂාංගෙන්. ඒ වගේම අපේ ආදරණීය ශ්‍රාවකයන්ට අපි මතක් කරන්න කැමති මෞබිමෙන් පුවත් විශේෂාංගය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා කියන දින තුන තුලදී තමයි විකාශනය වන්නේ. විශේෂයෙන්ම ලංකාවේ මොනවද ප්‍රවෘත්ති අපි උදේ දැනගන්න ඕනේ, ඒක තමයි අපේ පරමාර්ථය මොම්බිමෙන් පුවත් විශේෂාංගයේ. ඊට අමතරව සඳුදා දවසේ අපි ඔබ වෙත රැගෙන එන්නේ සතියේ දේශපාලනික පුවත් විග්‍රහයයි. ඉතින් එහිදී අපි දේශපාලනික ක්ෂේත්‍රයට අදාළ වෙන කාරණා පමණක් සහ එහි ඇතුළත තොරතුරු ගැන පමණක් තමයි අවධානය යොමු කරන්නේ. එමනම් අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ නැවතත් හමු වෙනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.